ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය
2024 පළමු දෙවන සහ තෙවන කාර්තු සඳහා අල්ලස්ෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ කාර්ය සාධන වාර්තා මම ඉදිරිපත් කරමි. කරු කතානායකතුමනි, මෙම වාර්තා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයැයි මම යෝජනා කරමි. 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 75(1) වගන්තිය යටතේ ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ ආදායම් මත බදු ගෙවීම පැහැර හැරීම වැළැක්වීම සම්බන්ධයෙන් 2013 ජූලි 26 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදුව 2013 සැප්තැම්බර් 17 දින ඇති අංක 18-28 ඇල ඉරාක් 9 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ ඉන්දීය ජනරජයේ ආණ්ඩුව අතර එළඹී ගිවිසුම සංශෝධනය කරමින් 2024 දෙසැම්බර 16 දින ඇති කරගත් සන්ධාන පත්‍රය මම ඉදිරිපත් කරමි. මෙම සන්ධාන පත්‍රය රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයැයි මම යෝජනා කරමි.
ගරු ඇවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2022-2023 වර්ෂය සඳහා සීමා සහිත කළු බෝවිටියාන තේ කර්මාන්තශාලා සමාගමේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් කටයුතු පිළිබඳ මාත්‍යංශීය උපදේශක කාර්ය සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා, ගරු සභානායකතුමා,
ගරු කතානායකතුමනි, ගරු අගමැතිතුමිය විසින් දූෂණ යෝජනා විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කටයුතු බඳ කාරක සභාව වෙත යොමු කරන කියලා තමයි ඔබතුමා නියෝගය දුන්නේ. මම දැනගන්න කැමැති අපේ ස්ටෑන්ඩින් ඕඩර්ස් අනුව ඒක පිළිපදවන්න තිබෙනවා. නමුත් මම දන්නා තරමින් එම කමිටි එක ස්ටැබ්ලිෂ් කරලා නැහැ. මම ඔබතුමා අවධානයට යොමු කරනවා එම කමිටි එක ඉතාම ඉක්මනින් ස්ටැබ්ලිෂ් කරන්න.
අපි අද උදේත් කතා කරේ ඒ සම්බන්ධයෙන් කඩිනමින් කටයුතු කරලා පිළිපදවන්න. ගරු මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 119-4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
මහජන පෙත්සම් පිළිගැන්වීම, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.වී. සමන්ත විද්‍යාරත්න මහතා, පෙත්සම් 2.
ගරු කතානායකතුමනි, බදුල්ල මයිලගස්තැන්න දළදා ඇරපාර අංක 40 ඇල ඉරක් 8 දරන ස්ථානයේ පදිංචි ඒ.පී. රාජසූරිය මහතාගෙන් ලැබුණු පෙත්සමක් සහ හාලියල බෝගහමටිත්ත බෝසෙවැනි යන ලිපිනේ පදිංචි ආර්.එම්. හේමචන්ද්‍ර බණ්ඩාර මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නුමු.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා, පෙත්සම් 3.
ගරු කතානායකතුමනි, මාපලගම මධ්‍යම අලුත් ඉහළ 271 වත්ත යන ලිපිනෙහි පදිංචි ආරියදාස ගොඩගම මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද ඌරගස්මන් හන්දිය, අඹගහ හන්දිය, වල්ලඟිරු කැටිය පාර, රංගවිලා යන ලිපිනෙහි පදිංචි කේ.ඒ. තාබ්‍රු මහතාගෙන් ලැබුණු පෙත්සමක් සහ පිරිමිතලාව ගඩාලදිනිය අංක 333 දරන ස්ථානෙහි පදිංචි කේ.ජී. සෙනවිරත්න මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්වමි.
ගරු පාලන මන්ත්‍රී ලසිත් භාෂණ ගමගේ මහතා, පෙත්සම් 7.
ගරු කතානායකතුමනි, ගම්පහ වලව්වත්ත අංක 313-54 දරණ ස්ථානයේ පදිංචි ඒ.ඒ.එස්. කෞශල්‍ය මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද ගම්පහ මොරගඩ අංක 19-A දරණ ස්ථානයේ පදිංචි එච්.එච්. පාලිත ධනපාල මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද ගම්පහ මුදුන්ගොඩ හෙන්රත්ගොඩ අංක 165 දරණ ස්ථානයේ පදිංචි කේ.ඒ.ජේ. අබේසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද එල්ලගාව මඩල ජයවර්ධන මාවත අංක 220 දරණ ස්ථානයේ පදිංචි කේ.වී. අනුර කීර්ති මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද කිරිනිවෙල කුට්ටිවිල අංක 203 දරණ ස්ථානයේ පදිංචි පී.පී. සරත් රාජපක්ෂ මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද ගණේමුල්ල කොස්සින්න අංක 281 සී දරණ ස්ථානයේ පදිංචි සංජය හේවා බඹරැන්දගේ මහතාගෙන් ලැබුණු පෙත්සමක් සහ ඉමුල්ගොඩ පහලයාගොඩ දඹුවත්ත අංක 11 දරන ස්ථානයේ පදිංචි WJPCU විජේතුංග මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පති මහතා පෙත්සම් 5යි.
ගරු කතානායකතුමනි, ගන්දර තලල දකුණ වලේවත්ත යන ලිපිණෙහි පදිංචි HM නිලුකා සාමලී හේරත් මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද, වැලිගම කුක්මාදුව ගොරකගහ කොරටුව යන ලිපිණෙහි පදිංචි KLC නිශාන්ත මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, බඩල්ගම ඇගිනීර ගොඩිගමුව ගමගේවත්ත අංක 84 ඒ දරණ ස්ථානයේ පදිංචි පී සංජීව ප්‍රසාද් ප්‍රනාන්දු මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, තිස්සම ආරාම දෙබරවැව ගංගසිරිපුර අංක 499 දරණ ස්ථානයේ පදිංචි PM ජයන්ත මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද සහ කුරුණෑගල මීගමපාර කප්රුකවත්ත අලකොළ දෙනිය අංක 12 දරණ ස්ථානයේ පදිංචි SM පියතිස්ස මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්නවා.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් ගුණවර්ධන මහතා.
ගරු කතානායකතුමනි, වෙල්පල්ල ගණන් කැටයන් ලිපිණේ පදිංචි HD රංජන් මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නවා.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතා.
ගරු කතානායකතුමනි, දෙයෝවිට අල්ගොඩ දෙයෝවිට කෝප් සිටි බාරේ දැහැමි සෙවන අංකේ 58.2 දරණ ස්ථානයේ පදිංචි W ජයන්ත වීරසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නවා.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතා.
ගරු කතානායකතුමනි, වැලිගම හල්ලල හේනවත්ත යන ලිපිණෙහි පදිංචි සරත් හේවාපතිරණ මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා. බොමිස්.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ හසාරා ලියනගේ මහත්මිය.
ගරු කතානායකතුමනි, අහුංගල්ල හෝටල් පාර සිරිසෙවණ යන ලිපිණෙහි පදිංචි PG ද සිල්වා මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ජෙනරාල් විශ්‍රාමික DD සූර්ය බණ්ඩාර මහත්මයා.
ගරු කතානායකතුමනි, හුලියාපිටිය අනුක්කනේ බෝධිමුල්ල නෙත්පිනවන අංක 270.8 ඒ දරණ ස්ථානයේ පදිංචි HL සමන්ත කුමාර මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නවමි.
පෙත්සම් මහජන පෙත්සම් කාරක සභාව සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුර අපේක්ෂා කරන ප්‍රශ්න ගරු අජිත් ගියාන් මන්ත්‍රීතුමා, විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු අමාත්‍යතුමා, ගරු කතානායකතුමනි, ප්‍රශ්න A1, පුත්තලම ඩිස්ත්‍රික්කයේ විශාල පිරිසක් ඉතාලියේ රැකියා කරනු ලබන අතර ඔවුන්ගේ රියදුරු බලපත්‍ර අලුත් කරගැනීමට නොහැකි වීම ප්‍රධාන ගැටලුවක් වී ඇති බව දන්නවද? ඔව්, ඉතාලියේ සේවය කරන බොහෝ ශ්‍රී ලාංකිකයන්ට මෑතකදී සිට ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍ර ඉතාලි රියදුරු බලපත්‍ර බවට බැහැරවීමේදී ගැටලු වලට මුහුණ දීමට සිදු වී තිබේ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඉතාලිය අතර රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීමට සඳහා ඒවන ද්විපාක්ෂික ගිවිසුම් මුලින්ම අත්සන් කරනු ලැබුවේ වර්ෂ 2011 වන අතර වසර 5ක් ඉක්ොත් වූ පසු රියදුරු බලපත්‍ර අලුත් කිරීම සඳහා එම ගිවිසුමෙහි වගන්තියක් ඇත. ඉතාලියේ න්‍යායාත්මක හා ප්‍රායෝගික පරීක්ෂණ වලට මුහුණ නොදී බලංගු ඉතාලි රියදුරු බලපත්‍ර ලබා ගැනීමට අවස්ථාව ලැබුණු බවත් මෙම ගිවිසුම් ශ්‍රී ලාංකිකයන්ට වඩාත් ප්‍රයෝජනවත් විය. ගිවිසුම් පළමු අලුත් කිරීම 2017 වසරේදී සිදු කරන ලද අතර එහි කාලය අවසන් වීමෙන් පසු 2022 මාර්තු 3 ඉතාලි බලධාරී නව ගිවිසුමක් අත්සන් කිරීමේ යෝජනා කළහ.
රාජ්‍ය කියන්නේ විශේෂම අපේ රට විදේශ විනිමය වැඩි වශයෙන් ගේන රටක්. හැබැයි පුත්තලම දිස්ත්‍රික්කේ ගත්තාම පුත්තලම දිස්ත්‍රික්කේ විශාල ජනතාවක් ඔය තර රාජ්‍යයේ රැකියාවලට නිරත වෙලා ඉන්නවා. හැබැයි පහුගිය කාලේ පුරාම අපිට මේක ඒ ජනතාවගෙන් ආපු චෝදනාවක් තමයි මේ ඇයි මෙහෙම කරන්නේ. එහෙනම් පසුගිය ආණ්ඩු මේ සම්බන්ධව ඒ කටයුතු කරන්න අනුගමනය නොකරේ ඇයිද කියන කාරණා මතුවෙනවා. මොකද මේ ප්‍රශ්නේ තවදුරටත් අපිට කියමින් තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නෙට මැදිහත් නොවීමට හේතුව කවරේද කියලා අහන පසුගිය ආණ්ඩු විසින්.
ගරු කතානායකතුමනි, දැන් සාමාන්‍යයෙන් ගිවිසුමක් ගත්තොත් එහෙම ඒක ලැප්ස් වෙන්න කලින්, ඒක අවලංගු වෙන්න කලින් ඒක අලුත් වැඩියා කරන එක ලේසි. එතකොට මේ අපි දකින්නේ පසුගිය කාලවකවාන තුළ ඒ යම්කිසි තනතුරවල හිටපු අයගේ අක්‍රමිකතා නිසා තමයි මේ ප්‍රශ්න සිදු වෙලා තියෙන්නේ. විශේෂයෙන් ගත්තොත් එහෙම රිසි පරිදි හරියාකාරයෙන් වෙලාවට මේක අලුත් වැඩියා නොකිරීම තමයි මේ ප්‍රශ්න ගැටළු වලට මූලික හේතු වෙලා තියෙන්නේ. ඒ නිසා අපි මේ සම්බන්ධව වැඩ කටයුතු දැන් පටන්ගෙන තියෙන, විශේෂයෙන් ඉතාමත් කෙටි කාලයක් තුළ මේකට අපිට හොඳ පිළිතුරක් ජනතාවට ලබා දෙන්න පුළුවන් කියන විශ්වාසය අපිට තියෙනවා. දෙක,
ගරු මන්ත්‍රීතුමා,
ඒ සම්බන්ධයෙන් යනු ලබන පියවර කවරේද? ඉතාලියේ විසින් ඉදිරිපත් කරන ලද නව කෙටුම්පත පිළිබඳ සාකච්ඡා 2022 වසරේදී ආරම්භ විය. දැනට ප්‍රධාන ගිවිසුම් පිළිබඳ සාකච්ඡා අවසන් කර ඇති අතර එකඟ වූ පාඨය අත්සන් කිරීම සඳහා සූදානම්මින් පවතී. කෙසේ මෙතැන් ශ්‍රී ලංකා රියදුරු බලපත්‍රයේ ආකෘතිය 5 වතාවක් වෙනස් කර ඇති බැවින් ඉතාලි පාර්ශවය එම කාල කරයන් සම්බන්ධයෙන් අමතර තොරතුරු ඉල්ලා සිටින අතර එමගින් පාඨය අත්සන් කිරීම බාධා ඇති විය. වැඩිදුර පැහැදිලි කිරීම විවසීම අවශ්‍ය නොවන බව ඉතාලි පාර්ශවය තහවුරු කර ඇති බව රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දන්වා ඇත. රියදුරු බලපත්‍ර කාණ්ඩ සමානතා පිළිබඳ අවසාන වගුව පරීක්ෂා කර තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකාව යවනු ලැබේ. ඒ පිළිබඳ තහවුරු කිරීම ලැබුණු පසු පහසු දිනයක ගිවිසුම් අත්සන් කළ හැකිය.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා, සම්පූර්ණයෙන්ම මේ පිළිතුර දෙන්න දුන්නට පස්සේ අතුරු ප්‍රශ්න ඇහිමිට කටයුතු කරා.
විදේශ රැකියාවල ප්‍රශ්නාංක තුන, විදේශ රැකියාවල නිරත සිටින ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන් අමානුෂීය වද හිංසා වලට
කර නියෝජ්‍ය අමාත්‍යතුමා මේ පිළිතුර විතරක් දුන්න නම් ඇති.
ප්‍රශ්නාංක තුන, විදේශ රැකියාවල නිරත වී සිටින ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන් අතරින් ගෘහස්ථ රැකියාවල නිරත කාන්තාවන් සීමිත සංඛ්‍යාවක් පමණක් අමානුෂීය වද හිංසා වලට ලක්වන බව නිරීක්ෂණ වේ. වාර්ෂිකව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමත අංශයේ වෙත පැමිණිලි 3000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වන අතර ඉන් වද හිංසා, ශාරීරික, මානසික, ලිංගික වද හිංසා ගණනය අයන්වත පැමිණිලි වාර්තා වන්නේ 150ට අඩු ප්‍රමාණයක් වේ. ප්‍රශ්නාංක 4, මේ සම්බන්ධව කාර්යාංශ පනතේ විනිවිදාන ප්‍රකාරව කාර්යාංශ පනත වගන්ති අංක 44, 65, 66, 90 ක්‍රියා කරනු ලැබේ. විගමනික ප්‍රමණකටය වන වද හිංසා සම්බන්ධව මෙරට දේශීය රැකියා නියෝජිතයන් මගින් විදේශ වී ඇත්තේ එම ආයතනය පැමිණිලිකරු එරට දූත මණ්ඩලයේ විදේශ රැකියා නියෝජිතයන්ගෙන් හාම්පුතා සමග අදාළ කටයුතු සිදුකර එම අවස්ථාවේදී ගැටළු විසඳීම කටයුතු කරන ලැබේ. එම සම්බන්ධව අදාළ විධාන දීම නඩු පැවරීම කාර්යාංශ පනතේ ප්‍රතිපාදන අනුව සිදු කරනු ලැබේ. මීට අමතරව ගැටලුව සමතේටපත් නොවන්නේ නම් අදාළ දූත මණ්ඩල විසින් රාජතාන්ත්‍රික වශයෙන් අවශ්‍ය මැදිහත් වීම සිදු ලැබේ. සේවක විදේශ ගතව ඇත්තේ ස්වයං ලියාපදිංචි තුලින් නම් අදාළ ශ්‍රී ලංකා දූත මණ්ඩලය සහ සේවා යෝජකයන් සමග සම්බන්ධීකරණයෙන් අදාළ පියවර යනු ලැබේ. මීට අමතරව කාර්යාංශය ලියාපදිංචි නොවි විදේශගත වූ පුද්ගලයන් පැමිණිල්ලක් ඉදිරිපත් කළොත් කාර්යාංශයේ ඍජුවම මැදිහත් වී නොහැක. එහි අවස්ථාවේදී පැමිණිල්ලක් විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ කොන්සියුල කටයුතු අංශයේ යොමු කරනු ලැබේ. අංක 5. ශ්‍රී ලංකා විදේශ සේවා නියුත කාර්යාංශයේ 1994 අංක 9 හා 2009 අංක 56 යන පනත්වලින් සංශෝධිත 1985 අංක 21 දරන පනතේ ප්‍රතිපාදනයෙන් අනුව ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතනය බලපත්‍රලාභීන් හට කාර්යාංශ පනතේ 64 ආ භගන්ති යටතේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීම සිදු කරනු ලබන අතර කාර්යාංශයේ ලියාපදිංචි බලපත්‍රයක් නොමැති ආයතන හෝ පුද්ගලයන් විසින් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් කාර්යාංශ පනතේ 64 ආ භගන්ති යටතේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරණු ලැබේ.
ගරු මන්ත්‍රීතුමා.
ඔව් ගරු අමාත්‍යතුමනි, මේ 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 ප්‍රශ්නේ සම්බන්ධව අපි දන්නවා මේ රට පුරාම මේ වංචාවල් සිදු වෙනවා, විදේශ රැකියාවලට යවනවා කියලා මිලියන ගණන් අරගෙන මම හිතන්නේ විශාල පිරිසක් මේ මේ වෙද්දී අධිකරණ ක්‍රියාමාර්ගලත් ඉන්නවා. නමුත් සාධාරණය මේ අයට සිදු වෙනවද කියන ප්‍රශ්නේ මේ වෙද්දී තියෙනවා. ඒක නිසා මේ අසරණ වෙලා ඉන්න ජනතාවට නැවතවතාව සාධාරණ ඉටු කරගන්නේ කොහොමද, නැත්නම් මේ සම්බන්ධව නෛතික වශයෙන් ක්‍රියාමාර්ග කඩිනමින් ගන්න කොහොමද කියන ප්‍රශ්නේ මතුවලා තියෙනවා. ගරු අමාත්‍යතුමාගේ මම අහනවා මේ සම්බන්ධව අමාත්‍යාංශය විසින් ගන්න ක්‍රියාමාර්ග කවරේද කියලා.
මේ මේකට අදාළව මේ ටිකක් තමයි මේ ලියාපදිංචි කරා නම් මේ සම්බන්ධව කටයුතු කරන්න ලේසි. විශේෂයෙන් ලියාපදිංචි කරනකොට බ්‍යුරෝ රෙජිස්ට්‍රේෂන් එකක් තියෙනවා. එතකොට බ්‍යුරෝ රෙජිස්ට්‍රේෂන් එකත් එක්ක බැලුවොත් එහෙම මේ යම්කිසි ප්‍රශ්න ගැටළු වලට මුහුණ දෙනකොට අපිට ලේසියෙන් ට්‍රේස් කරගෙන මේ වැඩේ කරන්න ලේසි. නමුත් අපි විශේෂයෙන් අපි පිළිගන්න කාරණාවක් තමයි ලියාපදිංචි නොකරත් අපේ ශ්‍රී ලාංකේය පුරවැසියන්ට අදාළ ආරක්ෂාව අපි ලබා දිය යුතුයි. ඒකට අදාළව විශේෂයෙන් මේ සම්බන්ධ ප්‍රතිපාදන ගොඩක් නොවුණත් අපි විශේෂයෙන් කොන්සියුල් අංශය හරහා මේ සම්බන්ධව අපි කටයුතු කරනවා. ඒත් ප්‍රශ්න ගැටළු තැන් කීපයක මතුවලා තියෙනවා. අපි ඒ සම්බන්ධව අපි කටයුතු කරමින් සිටින්.
ගරු මන්ත්‍රීතුමා දෙවෙනි ප්‍රශ්නය අහනවා.
ගරු අමාත්‍යතුමනි, අපි දන්නවා පහුගිය රජයේත් අමාත්‍යවරු මේ ප්‍රශ්නවලට මැදිහත් වීමක් වෙලා තිබුණා. රටේ මම ප්‍රසිද්ධ කාරණාවක් යම් මන්ත්‍රීවරුන්ගේ ඇමතිවරුන්ගේ නම් පවා මේවට සම්බන්ධ වෙලා තිබුණා. ඒ නිසා ඒ සම්බන්ධවත් විදේශ රැකියා ලබා දෙනවා කියලා මේ පාර්ලිමේන්තුවේ හිටපු අමාත්‍යවරු මේවට සම්බන්ධයි කියන ප්‍රශ්නේ අපි දන්නවා. ඒ සම්බන්ධවත් මේ පරීක්ෂණ කරලා ඊට අදාළව කටයුතු කරනවාද කියලා මම නැවත ඔබතුමයන් අහනවා.
ප්‍රශ්නාංක 6, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පැමිණිල්ලක් යොමු කිරීමෙන් පසු දෙපාර්ශ්වයම කැඳවා පැමිණිලි පරීක්ෂණයක් පවත්වා වංචා කිරීමට අදාළ මුදල් සාක්ෂි සහිතව ඉදිරිපත් කළ පසු දෙපාර්ශ්වයම එකඟතාවට පැමිණ මුදල් ලබා දීමෙන් ගැටලුව විසඳීමට කටයුතු කරන අතර දෙපාර්ශ්වයම ගැටලුව විසඳීමට එකඟ නොවන අවස්ථාවේදී මහේස්ත්‍රාත් අධිකරණයක නඩු පැවරීමක් සිදු කරන අධිකරණ ක්‍රියාවලියකින් පසුව මහේස්ත්‍රාත්තුමා ලබා දෙන නියෝගය අනුව නඩු කටයුතු අවසන් කරනු ලැබේ. ආ අදාළ නොවේ.
ගරු රෝහිත අභිගුණවර්ධන මන්ත්‍රීතුමා අධිකරණ සහ ජාතික ඒකබත්තා අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු අමාත්‍යතුමාගෙන් අහනවා.
අයන් එක ගරු මන්ත්‍රීතුමනි, ආයතන 35ක් තිබෙනවා. ආයතන 31ක් මම ඒ සම්පාස්ත ලයිස්තුව සභාගත කරන්නද නැත්නම් ඔමුලකම කියවන්නද? විශේෂයක් තියෙනවා මට කියන්න, මට ඒ සංඛ්‍යාව කියන්න පුළුවන් විශේෂ තැනක් ඔබතුමාගේ මතයේ තියෙනවා නම්.
ගරු ඇමතුමා, මේ මන්දලකට සංඛ්‍යාව විතරක් කිව්වම ඇති, අවශ්‍ය වුණා මම ඊට පස්සේ ප්‍රශ්න
කරන්න. මෙතන අපි ගත්තොත් සේවක සංඛ්‍යාව ඉන්නවා සමස්තයක් වශයෙන් 5218ක් ඉන්නවා. මේ ඇවිල්ලා ආයතන 31ක් පුරාවට ඉන්නවා. වෙන් වෙන් කරපු ලයිස්තුව සභාගත කරන්නම්. රෝමිලකම් දෙක, මේ වනුට සමස්ත බන්ධනාගාර ආයතනවල නේවාසිකයන් 29,000කට අධික ප්‍රමාණයක් රඳවා ඇති අතර එය රැඳවිය හැකි ප්‍රමාණය මෙන් 3 ගුණයක් පමණ වෙන බැවින් අධික තදබදයක් නිර්මාණය වී ඇත. පවතින වාට්ටු හා සිරගොඩනැගිලිවල ඉඩකඩ ප්‍රමාණවත් නොවීමේ හේතුවෙන් විශේෂයෙන්ම මෙම තත්ත්වය කොළඹ හා එම තදාසන්න ආයතනවලට වැඩි වශයෙන් බලපා ඇත. කොළඹ බන්ධනාගාර සංකීර්ණ ආශ්‍රිතව හා කළුතර බන්ධනාගාරයේ ඇතැම් ගොඩනැගිලි ඉතා අබලන් තත්ත්වයේ පවතින බැවින් එම ගොඩනැගිලි භාවිතයෙන් ඉවත් කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වෙතින්ද ලිපි නිර්දේශ මත භාවිතයෙන් ඉවත් කිරීම මතද පවතින ඉඩකඩ රැඳවීමට ප්‍රමාණවත් නොවේ. බන්ධනාගාර නිවාසිකයන් හට අමුත්තන් පෙන්වන ස්ථාන විසිට රූම් හා අමුත්තන් සඳහා රැඳී සිටින ස්ථාන පුළුල් කර වැඩි දියුණු කිරීම, පාර්සල් හා අනිකුත් දෑ පරීක්ෂා කිරීම සඳහා දැනට පවතින ආරක්ෂිත උපකරණ ප්‍රමාණවත් නොවීම, රැඳවියන් ප්‍රවාහනය සඳහා පවතින වාහන ප්‍රමාණවත් නොවීම හා ඇතැම් ඒවා පැරණි බස් රථවීම. ලංකාවේ බන්ධනාගාර බොහොමයක් ඉතා පැරණි ඒවා බැවින් ඒවායේ පවතින පහසුකම් ප්‍රමාණවත් නොවීම මත හා අධික ජනගහනයට සරිලන සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණවත් නොමැති වීම, ආබාධිත රැඳවියන් සඳහා ප්‍රවේශ මාර්ග ඉදිකිරීම, බන්ධනාගාරගත ගැවිනිමවරුන් හා කුඩා දරුවන් සඳහා සුරකෝප මධ්‍යස්ථාන අවශ්‍ය බන්ධනාගාර සඳහා ඉදිකිරීම, දුරකථන ඇමතුම් ලබා ගැනීම සඳහා පහසුකම් තවදුරටත් පුළුල් කිරීම. කොළඹ බන්ධනාගාර සංකීර්ණය තුළ සමස්ත නේවාසිකයන්ගේ ප්‍රමාණයෙන් 30%ක් ප්‍රමාණයක් රඳවා ඇති බැවින් නිලධාරීන්ද වැඩි පිරිසක් සේවය කර ලබන අතර එහි සියලුම නිල නිවාස තනික නිල නිවාස පහසුකම් ප්‍රමාණවත් නොවීම. රෝම ඉලක්කම් තුන ප්‍රශ්නය. ඔව්, වාර්ෂික අයවැය මගින් වෙන්වන ප්‍රතිපාදන සීමාව තුළ ප්‍රමුඛතාවයට අනුව හඳුනා ගන්නා ලද අලුත් වැඩිය හා දියුණු කිරීම සඳහා ගොඩනැගිලි මුණුදාපන වැය ශීර්ෂය හා සුළු අලුත් වැඩිය කටයුතු වැය ශීර්ෂය යටතේ සිදු කර ඇති අතර මෙම වසර සඳහාද ඒ යටතේ සිදු කිරීම අපේක්ෂිත යටිදල පහසුකම් වැඩි දියුණු කිරීම හඳුනාගෙන පවතී. නේවාසිකයන්ගේ සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීමට කටයුතු කර ඇති අතර ඒ යටතේ ජලාල පද්ධති අලුත් වැඩිය, මලා පවන පද්ධති අලුත් වැඩිය වැනි කාර්යයන් සිදු කර ඇති අතර කුරුවිට, පොළොන්නරුව, මීගමුව, වාරියපොළ බන්ධනාගාර ආශ්‍රිත මල හා අපජල පිරිපාදු පද්ධති ඉදිකිරීමට අවශ්‍ය මූලික කටයුතු සිදු කරමින් පවතී. එමෙන්ම හඳුනාගත් ආයතනවල නේවාසික ගොඩනැගිලි ඉදිකිරීමට අවශ්‍ය ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කර 2025 වසර සඳහා ප්‍රතිපාදන සලසා ගැනීමට අයවැය යෝජනා සඳහා ඉදිරිපත් කර ඇත. ආයතන බොහොමයක මුළු තැන්ගේ අලුත් වැඩිය හා නවීකරණ කටයුතු සිදු කර බන්ධනාගාර ආයතන තුනක් සඳහා නවදර පිරිවසුම්දායි උඳුන් සවි කර ඇති අතර ඉතිරි බන්ධනාගාර සඳහාද ඒවා ලබා දීමට ඉදිරිය සැලසුම් කර ඇත. ආයතන අවස්ථාවෙන් අනුව නවනිලධාරීන් බැරැක්ක ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර ඊට අදාළ ව්‍යාපෘති යෝජනාව 2025 සඳහා ප්‍රතිපාදන සලසා ගැනීමට කටයුතු කර ඇති අතර වවුනියා බන්ධනාගාරයේ බැරැක්කයක් අලුත් වැඩියක් කිරීම කටයුතු කරමින් පවතින අතර බදුල්ල බන්ධනාගාරය සඳහා බැරැක්කයක් ඉදිකිරීමට අවශ්‍ය අනුමැතිය ලබාගෙන එය 2025 වසරේ ඉදිකිරීමට නියමිතය. පවතින තදබදයට පිළියමක් ලෙස වටරැක් එලිමහන් සිරකඳ ඌරේ අඩක් නිමකර ඇති වටතාපේ නිමකර දෙමහල් සිරකොඩනැගිලි දෙකක් ඉදිකිරීමට දළ ව්‍යාපෘති යෝජනාවද 2025 සඳහා ප්‍රතිපාදන සලසා ගැනීම සඳහා අයවැය යෝජනා වෙත ඉදිරිපත් කර ඇත. එසේම බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා මත්ද්‍රව්‍ය භාවිතය සඳහා බැහිවුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට අධිකරණ සහ ජාතික ඒකාවත්තා අපේ අමාත්‍යාංශයෙන් කමිටුවක් පත් කර ඇති අතර එමගින් බන්ධනාගාර තදබදය අවකර ගැනීම අපේක්ෂා කරයි. වැලිකඩ බන්ධනාගාරයේ නිවාසි ගොඩනැගිලි බොහොමයක් බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදිකර ඇති බැවින් ඒවා දැනට අබලන්ව ඇති අතර එම ගොඩනැගිලි යථාවත් කිරීමට හෝ පූර්ණ අලුත් වැඩියට ලක් කළ යුතුය. ඇතැම් ගොඩනැගිලි අලුත් වැඩියක් කිරීමට වඩා නව ගොඩනැගිලි ලෙස ඉදිකිරීමට අවශ්‍ය වේ. ඇතැම් ගොඩනැගිලි ඉත්පැරණි පුරාවිද්‍යාත්මක වටිනාකම යුතු බැවින් ඒවා අලුත් වැඩියක් කිරීමට විශාල පිරිවැයක් දැරීමට සිදු ඇත. එබැවින් කොළඹ බන්ධනාගාර සංකීර්ණය හොරණ මිල්ලෑ ප්‍රදේශයට විතැන් කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සමග සැලසුම් නිර්මාණ කටයුතු කර සිදු ඇති කර ඇති අතර එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සිදු කළ යුතු ඇත. එමෙන්ම කොළඹ බන්දනාගාර සංකීර්ණයේ ඇති බන්දනාගාර නියාමක නිලධාරීන් වෙත වෙන් කර ඇති නිල නිවාස බොහොමයක් පූර්ණ අලුත් වැඩියා කළ යුතු මට්ටමක ඇත. පුනර්ස්ථාපනය සඳහා වසර ගණනාවක් සිට හඳුනාගෙන පැවතීම මත මෙම ගොඩනැගිලි ඉදිරි කිරීමට ප්‍රතිපාදනය වෙන්න ඕන ලදී. 2024 වසරේ එක්තරා ඉලවාසයක් අලුත් කැඩියා කිරීමට කටයුතු සිදු කරන ලදී. වාරියපොළ බන්දනාගාරයේ පොළුල් කිරීමේ ව්‍යාපෘතියද එම බන්දනාගාරයේ තදබදයට විසඳුමක් ලෙස හඳුනාගෙන ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ එකඟතාව හා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන පැවතියද ඊට පසුගිය වසර කිහිපය තුළ ආයම මගින් ප්‍රතිපාදනය වෙන්න නොවිය. 2025 වසර සඳහා ඊට ප්‍රතිපාදන සලසා ගැනීම ආයම යෝජනා සඳහා ඇතුළත් කර ඇත. නවදුම්බර බන්දනාගාරයේ නිල නිවාස ඉදිකිරීම කටයුතු 2024 දී නිම කර ඇති අතර ජල ටැංකිය හා අනෙකුත් ඉතිරි සිර ගොඩනැගිලි ඉදිකිරීම කටයුතු කරමින් පවතී. එම ව්‍යාපෘතිය 2024 වසරේදී නිම කිරීම නියමිතය. අනුරාධපුර හා අඟුරුකොළ පැලස බන්දනාගාර ආයතනයන්හි සූර්ය බලශක්ති පද්ධතිය ස්ථාපනයට අවශ්‍ය කටයුතු සිදු කර ඇත. වැලිගඩ කාන්තාංශයේ මලාපහන පද්ධතිය ආශ්‍රිතව පැවති අවහිරතා ඉවත් කර ඒ කොළඹ මහසාගර නගර සභාවේ ප්‍රධාන මලාපහන පද්ධතිය සම්බන්ධ කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර ඇත. මහර බන්දනාගාරයේ ඇති වූ කැරැල්ල හේතුවෙන් විනාශ වී ගිය ගවඩාව හා පරිපාලන ගොඩනැගිල්ල ඉදිකිරීම කටයුතු 2024 වසරේ ආරම්භ කර ඇති අතර ඒ 2026 වසරේ නිම කිරීමට අපේක්ෂිතය. ප්‍රශ්න ආයන්න රෝමි ලකන් 1 10යි ආයන්න රෝමි ලකන් 2 අම්බේපුස 92යි තල්දෙන 149යි වීරවිලක 147යි පල්ලං සීනේ නැහැ පල්ලං කැලේ 455යි අනුරාධපුර 18යි කන්දේවත 10යි දුම්බර 4යි මහර 32යි වටරක 132යි ආයන්න රෝමි ලකන් 3 ඔව් මද්‍රව්‍යයට අබ්බැහිවන් පුනරුත්ථාපනයේට බන්දනාගාර පරිසරයේ උචිත නොවුවත් මද්‍රව්‍ය අබ්බැහිවන් මෙන්ම මද්‍රව්‍ය ජාවාරාමට සම්බන්ධ වූවන් බොහෝමයක් බන්දනාගාර වෙත පැමිණෙන බැවින් බන්දනාගාර පද්ධතිය තුළ මද්‍රව්‍ය නිවාරණය හා ප්‍රතිකාරාත්මක සැලසුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඊට අනුකූලව බන්දනාගාර දෙපාර්තමේන්තුව මගින් අමදිවි රිද්ම ව්‍යාපෘතියද අන්තරායකාර ඖෂධ පාලක ජාතික මණ්ඩලය හා එක්ව නමෝදිෂ්ඨ ප්‍රතිකාර මධ්‍යස්ථානය මද්‍රව්‍ය පුනරුත්ථාපන ව්‍යාපෘති වශයෙන් ක්‍රියාත්මක කරනු ලබයි. මද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් බන්දනාගාරගතවන රැඳවියන් පහත පරිදි තෝරාගත් බන්දනාගාර ආයතන කිහිපයක රඳවා ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියකි. ඒ අනුව මොවුන් ආයතන වෙත වෙන් කර ඇති ආකාරය පහත පරිදි වේ. අඹේපුස්ස වයස අවුරුදු 22කට වඩා අඩු රැඳවියන් තල්දෙන වීරවිල සහ පල්ලංසේන බන්දනාගාර අවුරුදු 22ත් 30ත් අතර තරුණ රැඳවියන් පල්ලෙකැලේ එලිමහන්සිට කඳවුර අනුරාධපුර බන්දනාගාර කන්දේවත්ත වැඩ කඳවුර ඉහත කී ගණයට අයත් නොවන සියලු රැඳවියන් දුම්බර බන්දනාගාරයේ කාන්තා රැඳවියන් මහර බන්දනාගාරය කඳවුර තුළට ඇතුළත් කර නොහැකි අනෙකුත් රැඳවියන් එම ආයතන 9 තුළ ඉහත පරිදි රැඳවියන් වර්ග කර එකිනෙකා ආයතනවලට අනුගතව සකස් කළ විශේෂ දෛනික කාලසටහනකට අනුව බන්දනාගාර නිලධාරීන් රාජ්‍ය හා රාජ්‍ය නෝන සංවිධානවල සම්පත් දායකයන් විවිධ වූ මද්‍රව්‍ය ප්‍රතිකාරාත්මක හා පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබයි. මේ ව්‍යාපෘතිය අරමුණු බන්දනාගාර එලිමහන් සිර කඳුර තුළ මද්‍රව්‍ය නිවාරණය ප්‍රතිකාරාත්මක පරිසරයක් නිර්මාණය කිරීම ඔස්සේ යහපත් පුරවැසියෙකු ලෙස සමාජගත කිරීම මද්‍රව්‍ය ආශ්‍රිත වැරදිකරුවන් වෙනම රැඳවීම තුළ අනෙක් රැඳවියන් මද්‍රව්‍ය කෙරෙහි නැඹුරු වීම අවම කර ගැනීම නැවත නැවත බන්දනාගාරගත වීම අවම කර ගැනීම කෙටි කාලීන ප්‍රතිකාර සැලැස්මකට යොමු කිරීමට වඩා දීර්ඝ කාලීන ප්‍රතිකාර සැලැස්මක් ක්‍රියාත්මක කිරීම මද්‍රව්‍ය වලට අබ්බැහිවන් මතින් නිදහස් කර ගැනීමට හා ඔවුන්ගේ ජීවිතවලට වටිනාකමක් ලබා දීමට දායක වීම ප්‍රතිකාර හා පුනරුත්ථාපන වැඩසටහන්වල අන්තර්ගතය තනි පුද්ගල උපදේශනය සමූහ උපදේශනය පවුල් උපදේශනය වෛද්‍ය පහසුකම් හා ප්‍රතිකාර සමබර ආහාර වේලක් අධ්‍යාත්මික සංවර්ධනය සත්‍යමත් බව පුහුණු කිරීම සර්වාගමික කටයුතු වල නිරත වීම කෘෂික ප්‍රතිකාර ක්‍රමවේදයන් හඳුන්වා දීම අධ්‍යාපන හා තොරතුරු විධිමත් අධ්‍යාපනය ක්‍රීඩා ආධාර සේවා වෘත්තීය මාර්ග උපදේශනය ජීවන කුසලතා අවදානම් අවස්ථාවලට මුහුණ දීම නැවත භාවිතය වැළැක්වීම පසු රැකවරණය ඉහතකී ප්‍රතිකාර හා පුනරුත්ථාපන වැඩසටහන්වල අන්තර්ගතයේ ක්‍රියාවන් නැංවීමේදී බන්දනාගාර නිලධාරීන්ගේ සහාය මෙන්ම සිරකරු සුබසාධක සංගමයේ උපකමිටුව රාජ්‍ය හා රාජ්‍ය නෝන සංවිධාන සහ පුණ්‍ය ආයතනවල සම්පත් දායකත්වයෙන් යුතුව පුනරුත්ථාපන වැඩසටහන් රැසක් එකී ආයතනයක් තුළ ක්‍රියාවට නැංවනු ලබයි. නමෝදිෂ්ඨ ප්‍රතිකාර මධ්‍යස්ථාන ව්‍යාපෘතියත් 2007 අංක 57 දරන ඖෂධ වලට අබ්බැහි තැනැත්තන් ප්‍රතිකාර හා පුනරුත්ථාපන පිළිබඳ පනතට අනුශාංශිකව 2010 වර්ෂයේ නිකුත් කරන ලද දාසය පනස්තුනක් ඇලෙරක් දහනමය දරන ගැසට පත්‍රයට අනුව මද්‍රව්‍ය ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථාන ලෙස නම් කර ඇති අන්තරායකාර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ තාක්ෂණික උපදෙස් හා මඟ පෙන්වීමට අනුකූලව මෙම වැඩසටහන ක්‍රියාත්මක වන ආයතන පහත පරිදි වේ. පල්ලේ කැලේ එලිමහන්සියර කඳවුර, වටරක බන්ධනාගාරය, තල්දෙන බන්ධනාගාරය, වීරවිල බන්ධනාගාරය, අනුරාධපුර බන්ධනාගාරය, පල්ලන්සේන, කන්දේවත්ත සහ බේපුස බන්ධනාගාරය. මෙම ව්‍යාපෘතිය සාර්ථකව එකී ආයතන ඇතුළත ක්‍රියාත්මක කිරීම උදෙසා මෙම ආයතනවල සේවය කරන සියලුම ශ්‍රේණිවලට අයත් බන්ධනාගාර නිලධාරීන් අන්තරායකාර ඖෂධ පාලක ජාතික මණ්ඩලය වෙත කැඳවා මද්‍රව්‍ය ප්‍රතිකාර හා පුනරුත්ථාපන සම්බන්ධයෙන් පවතින නවීන තාක්ෂණික ක්‍රමවේදයන් වලට අදාළ පුහුණුසලන් වලට යොමු කරමින් දැනුම යාවත්කාලීන කරනු ලබයි. එමෙන්ම අන්තරායකාර ඖෂධ පාලක ජාතික මණ්ඩලයට අනුබද්ධව සේවය කරනු ලබන උපදේශන නිලධාරීන් මෙම ආයතනයට අනුයුක්තව කර ඔවුන් හරහාද අවශ්‍ය ප්‍රතිකාරාත්මක වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. මේට අමතරව ශ්‍රී ලංකාව පුරා ඇති අනිකුත් සියලු බන්ධනාගාර ආයතනයන්හි විවිධ වූ චෝදනාවන් සම්බන්ධයෙන් වැරදිකරුවන් විසින් රදවාසින්න සියලුම සිර රැඳවියන් පුනරුත්ථාපනය කර සමාජයට වැඩදායි පුරවැසියන් ලෙස සමාජගත කිරීම උදෙසා සිරකරු සුබසාධක සංගමය උප කමිටු රාජ්‍යරාජ්‍ය නෝන සංවිධාන හා පුණ්‍යාතල සම්පත් දායකත්වයෙන් යුතුව පුනරුත්ථාපන වැඩසටහන් රසක් එකී ආයතනයන් තුළ දෛනිකව ක්‍රියාවට නඟනු ලබයි. ඒ අනුව එකී ආයතනයන් තුළ පහත පරිදි වැඩසටහන් ක්‍රියාත්මක වේ. සර්ව ආගමික වැඩසටහන් පැවැත්වීම, මානසික සංවර්ධනය හා උපදේශන වැඩසටහන් පැවැත්වීම, දෙක අධ්‍යාපන හා සුබසාධන වැඩසටහන්, නොවිධිමත් අවිධිමත් අධ්‍යාපන වැඩසටහන්, වෘත්තීය පුහුණු වැඩසටහන්, පුස්තකාල කටයුතු, දහම් අධ්‍යාපනය, සෞන්දාරාත්මක හා සංගීත වැඩසටහන්, සෞඛ්‍ය වැඩසටහන්, මද්‍රව්‍ය නිවාරණ හා ප්‍රතිකාරාත්මක වැඩසටහන්, නීති ආධාර වැඩසටහන්, නේවාසික පවුල් හමු වැඩසටහන්, විශේෂ දින සඳහා පැවැත්වෙන වැඩසටහන්, ක්‍රීඩා හා වෙනත් පහසුකම්, ක්‍රීඩා භාණ්ඩ ලබා ගැනීම, සිරකරු අරමුදලින් හෝ රජයේ ඒකාබද්ධ අරමුදලින් ලබා ගැනීම, දෛනික ක්‍රීඩා කටයුතු, අන්තර් බන්ධනාගාර තරගාලීන් අවුරුද්දේ බාල දක්ෂ කටයුතු, වෙනත් ක්‍රීඩා කටයුතු, පශ්චාත්භාර කටයුතු, නිදහස් සිරකරුවන්ට වෘත්ති ආධාර ලබා දීම, පසු භාර කටයුතු, පසු විපරම් කිරීම, 6 බලපත්‍ර මත මුදා හැරීම, නිවාස නිවාඩු යැවීම, අපරාධ වැළැක්වීම ආඥාපද 11 වන වගන්ති 90 විශේෂ භාර ඇමතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව බන්ධනාගාරය තුළ යහපත් කල්පනා විසින් සහ පුනරුත්ථාපන ක්‍රියාවට දායක වූ රැඳවීමෙන් බලපත්‍ර මුදු හැරීම, අපරාධ වැළැක්වීමේ ආඥාපද 9 හා 10 වන වගන්ති අනුකූලව තරුණ වැඩිකරුවන් බලපත්‍ර මුදා හැරීම ඇයන්න අදාළ නොවේ.
ගරු අමාත්‍යතුමනි, ඔබතුමාගේ පිළිතුර සම්බන්ධයෙන් මගේ පළවෙනි ප්‍රශ්නය ඔබතුමාට ඉදිරිපත් කරන්නේ, ඔබතුමාගේ පිළිතුරත් එක්ක දිවයින පුරා බන්ධනාගාර 37ක මේ වන විට 30,000කට පමණ සිරකරුවෝ සහ සැකකරුවා ඉන්නවා. එතකොට මේ අනුව නිලධාරීන් 5218ක් ගරු අමාත්‍යතුමනි සේවයේ ඉන්නවා. මම හිතන 5218ක් කිව්වට තව පුරප්පාඩු බොහොමයක් තියෙනවා. මගේ දැනීමට 7,000කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. එතන මේ අයව නැවත බඳවා ගැනීම, දැන් අප රජයේ බඳවා ගැනීම කරනවා කියලා ගරු ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. ඒ බඳවා ගැනීම සහ ඊයේ දවසේ ඔබතුමාත් අලුත් කඩේ උසාවියේ සිද්ධියට ගිහිල්ලා තාම අවාසනාවන්ත සිදුවීමක්. ඒ සිදුවීමත් එක්ක මේ බන්ධනාගාර ඉන්න සේවකයන් මේ නිලධාරීන්, ඒ නිලධාරීන්ගේ ආරක්ෂාව ගැන අපිට බලන්න ඕන ඉතිහාසෙම සිදුවීම් වෙලා තිනවා. කරුතර බන්ධනාගාරය අපි නියෝජනය කරන මේ වගේ සිද්ධියක් වුණා ප්‍රවාහණය කරන අවස්ථාවේ. එතන මේ නිලධාරීන්ගේ ආරක්ෂාව ගැන ඔබතුමාලාගේ අවධානය විශේෂයෙන්ම මේ යන මේ වන තත්ත්වයත් එක්ක, සහ මේ නිලධාරීන්ගේ වැටුප් ගත්තොත් අපි දන්නවා පොලිස් නිලධාරීන්ට වැඩි අඩු වැටුපක්, පොලිස් නිලධාරීන්ට වැඩි අඩු වැටුපක් තියෙන්නේ බන්ධනාගාර නිලධාරීන්. එතන මේ බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුපත් බැලුවම පොලිස් නිලධාරීන් හා සමානයි. මොහුත් ඉතාමත්ම
ගරු මන්ත්‍රීතුමා ප්‍රශ්නේ කැටි කරන්න.
ගරු කතානායකතුමා, ඒ නිසා මේ සම්බන්ධයෙන් නිලධාරීන්ගේ වැටුප් සම්බන්ධයෙන් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔබතුමා කොන වගේ විදිහට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවද කියන එක දැනගන්න කැමතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි. ඔව්, ඊයේ සිදුවෙච්ච සිදුවීම අපි ආණ්ඩුවක් වශයෙන් ඉතාම ඕනෑකමින් සහ විශාල බරකින් අපි ඒක ගන්නවා. ඒ ඇතිවෙච්ච තත්ත්වය, ඒ වගේම ඔබතුමා දන්නවා මේ සිද්ධිය සිදුවීමේදී ඒ උසාවිය තුළ ආයුධ සහිත නිලධාරීන් යන්නේ නැහැ. දැනට තියෙන ක්‍රමවේදය අනුව දැන් එතනදී තමයි මේ අනාරක්ෂිත සිද්ධිය උසාවියක් තුළ වෙන්නේ. ඒ වගේම ඔහු නීතිධවරයෙක් වශයෙන් වෙස්ලාගෙන ඇවිල්ලා තත්ත්වෙකුත් තිබෙනවා. ඒ වගේම දවතර ප්‍රශ්න දෙකක්. ඉතින් අපි දැන් පොඩි කමිටුවක් පත් කළා IGP තුමත් ඒ බන්ධනාගාරත් අපි කල්පනා කරලා තියෙනවා. ඒ කියන්නේ සීලුම් පාර්ශවයන් සමග සාකච්ඡා කළා උන්ගේ කගතාවය මත විශේෂ රැඳවියන් විශේෂ අවස්ථාවලදී අධිකරණය තුල ආම් ගාඩ් එකක් ඉන්න තත්ත්වයකට අපි ගේන්න අවශ්‍ය වෙනවා. ඒක එකක්. ඊට අමතරව සම්පරීක්ෂා කිරීමේ ක්‍රියාවලියක් කරගන්නට ඕන වෙනවා. ඉතින් අපි අධිකරණ සේවා කොමිස සභාවත් පොලිසියත් ඒ වගේම නීති සංගමයත් සාකච්ඡා කළා ඒ අධිකරණයේ තුල ආරක්ෂාව සහතික කරන්නට ඕන. ඒ වගේම තමයි ගරු මන්ත්‍රීතුමනි ඔබ දන්නවා දැන් ඔව බූසි දැන් ගෙනාවේ. පාරදී කිසි කාරණාවක් වුණ නැහැ. ඒ කියන්නේ ප්‍රසන් ඩිපාර්ට්මන්ට් එකේ හරියට කළා. හැබැයි මම පිළිගන්න ඔබතුමා කියන එක මොකද සමහර ලාට මේ අන්ඩර්වර්ල්ඩ් තත්ත්වයන් නිසා ප්‍රසන් ඔෆිසර්ස් ලගේ ලයිෆ් එකක් ඩේන්ජර් වෙන වෙලාවල් there are times that you know it happens. ඉතින් ඒක නිසා අපි මේ වන විට ඔවුන්ගේ ආරක්ෂාවට සම්පූර්ණයෙන්ම අවධානය යොමු කරනවා. ඒ වගේම ඔවුන්ගේ සුබසාධන අවධානය යොමු කරනවා. අර ඔබතුමා කිව්වාගේ අර සමස්ත පඩිනඩියලත් ප්‍රශ්නේ යම් ප්‍රමාණයකට විසඳෙන්න පුළුවන් මේ පොඩි වැඩිවීමෙන් නමුත් සමහරට ඔවුන් ධාරණ අවධානමත් එක්ක ඔවුන්ට ඊට වඩා දීමලා තියෙන්න ඕන එක හරි. ඒ වගේම මේ තදව
ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා පුළුවන් නම් ඔබතුමා විෂය භාර අමාත්‍යවරයා හැටියට පොලිස්සේ පොලිස් නිලධා පොලිස් දෙපාර්තමේන්තුවත් එක්ක මේක සමාන වැටුපකට සමාන කරන්න පුළුවන් නම් ඉතාම හොඳයි. මොකද මේ සේවයම දෙකම එකා සමාන සේවා කිටු වෙන හින්දා
යෝජනාවට අවධානය යොමු කරනවා ගරු මන්ත්‍රීතුමා. යෝජනාවට අවධානය යොමු කරනවා අනිවාර්යයෙන්ම. එතකොට ඒ උත්තරේට ප්‍රශ්න වෙන්නේ එතනින්. එතකොට ඒ ආරක්ෂා තර කරන්න ඔබතුමා අවසානයේදී මේ අවාසනාවන්ත සිද්ධි නවත්ත ගන්න වෙන්නේ ගරු මන්ත්‍රීතුමා. ඕනතරම් ආරක්ෂාව දාගෙන නෙමෙයි. මොකද අපේ රටේ දැන් යුද්ධය තියෙන කාල වගේ තනින් තන චෙක් පොයින්ට් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අධිකරණ පරිශ්‍රයන් යම් ප්‍රමාණයකට ආරක්ෂා කළ යුතු වෙනවා. ඒකට පියවර ගන්නට ඕන. නමුත් මේ හේතු නිසාම තමයි ගරු මන්ත්‍රීතුමනි අපි අපරාධ නඩු දාන සංග්‍රහයට සංශෝධනයක් ගෙනල්ලා ඒක කැබිනට් එකට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒකෙන් පස්සේ ඒ සංශෝධනය අපි කොහොමරි කළා මාර්තු අප්‍රේල් වෙනකොටවත් ගේන්න ඕන පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න. ඒකෙන් පස්සේ මේ රැඳවියන් උසාවියට එන්න ඕනේ නැහැ. උසාවි භූමියට එන්න ඕනේ නැහැ සාක්ෂි දෙන්න. වීඩියෝ ලින්ක් හරහා ඉන්න තැනින්දම්ම සාක්ෂි දෙන්න අවශ්‍ය අපරාධ නඩු දාන සංග්‍රහයේ සංශෝධනයක් තමයි අපි ගේන්නේ. ඒක වෙනත් සාක්ෂිකාරයන්ට පාවිච්චි කරන්න පුළුවන් රටින් බැහැර වෙන්න හෝ එන්න බැරි අයට. මම හිතනවා එවන් වැඩපිළිවෙලක් යටතේම තමයි මේක අවසානාත්මක විසඳුමක් අපිට ලබා ගන්න වෙන්නේ කියලා. ඕක තමයි මගේ උත්තරය.
අරු අමාත්‍යතුමනි මගේ දෙවැනි ප්‍රශ්නය විශේෂයෙන්ම ඔබතුමා කමේ තද බදේ අද මේ බන්ධනාගාරවල තියෙන. දැන් උදාහරණයක් ගත්තොත් මහරගම
මන්ත්‍රීතුමාලා ඇමතිතුමාලට මම කාරණිකව දැනුම් දෙන්නේ කාල කර්මනාකරණය පිළිබඳ බරපතල ගැටලුවක් තියෙනවා. ප්‍රශ්න ඇහිම සහ පිළිතුරු දීමේදී කාලය පිළිබඳ දැඩි අවධානයක් සැලකිල්ලකට ගන්නවා නම් වඩා හොඳයි කියලා මම විශ්වාස කරනවා.
අර කතානායකතුමන ඔබතුමාට මම බොහොම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවෙක්ට නිහතමානීව අහුම්කම් දෙනවා. නමුත් ප්‍රශ්නය ගැන ගරු කතානායකතුමනේ පොඩ්ඩක් පිළිගන්න බැරුව.
ගරු මන්ත්‍රීතුමා මතක තියාගන්න පැයක් ඇතුළත අහන්න ඕන ප්‍රශ්න ප්‍රමාණයක් නේ අපි දවසේ වැඩ කටයුතු පටන් ගන්න ඕන. එක ප්‍රශ්නයකට විනාඩි 15ක් විතර ගත්තාම බරපතල ගැටලුවක් වෙනවා ගරු මන්ත්‍රීතුමා.
මම විනාඩි 15ක් ගත්තේ නෑ ගරු කතානායකතුමනි.
දෙපැත්තටම මම
පිළිතුරු දීම
සහ ප්‍රශ්න ඇසීම සම්බන්ධයෙන් මම ඔබ සියලු දෙනා ගරු මන්ත්‍රීතුමාලට එතුමාලට දැනුම් දෙන්නේ.
ගරු කතානායකතුමනි ඔබතුමාට
ප්‍රශ්න අහන්න පුළුවන්. ඉල්ලීම කරන්නේ කරුණාකර මන්ත්‍රීතුමා දැන් දෙවෙනි ප්‍රශ්නය අහන්න.
හොඳයි. ගරු අමාත්‍යතුමනි විශේෂයෙන් මම කිව්වා මේ තියෙන බන්ධනාගාර තදබදය 975ක් තමයි මහර බන්ධනාගාරේ ඉන්න පුළුවන්. එතකොට අද වෙනකොට 3136ක් සැකකරුවන් සහ වැරදිකරුවන් බවට පත් වෙච්ච අය ඉන්නවා. එතකොට මේ එක බන්ධනාගාර. ඔබතුමාම කිව්වා කොළඹ මැගසින් බන්ධනාගාරයේ CRP වැලිකඩ මේ සියල්ලක මේක. දැන් කළුතර බන්ධනාගාරයක තමා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ ගත්තොත් එහෙම එතනත් 1400ක් ඉන්නවා 800යි ඉන්න පුළුවන්. ඒ වගේම ඔබතුමා කිව්වා වගේම දැන්ට උඟක් ගොඩනැගිලි ඉවත් කරන්න කියලා දීලා තියෙනවා. ඒතර කළුතර බන්ධනාගාරයේ ගොඩනැගිලි දෙකක් ඉවත් කරන්න දීපු එකට අවුරුදු 3ක් වෙනවා දැන් දීලා මේක කාලය. ඒතර මේ වසර තුල මේ ගොඩනැගිලි ලබා දෙන්න කටයුතු කරනවද කියන එක ගැනත් මේ තදබදයට මොකද්ද කරන්න කියන එකත් ඔබතුමායින් මම ප්‍රශ්න කරා.
ඔව් මේ තදබදය ඇති වෙන්න සම්බන්ධයෙන් අපි දැනට සද්දයකට පළින්ම කලින් කමිටුව පත් කරලා තියෙනවා බන්ධනාගාරය ඇතුළත්ව දැන් ඒක ඊයේ මුණ ගැසුණා මම හිතන් තව මාසයක් යන කලින් සිල්ව පාර්ශ්වවල අධිකරණ බන්ධනාගාර පොලිසිය සියල්ලම එකතු වෙලා බට වාර්තාවක් ලබා දෙවි තදබද අඩු කිරීම සම්බන්ධයෙන් වූ යෝජනා ඒව ඊට පස්සේ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා ඒ අනුව තමයි තදබද අඩු කරන්න වෙන්නේ
ගරු
කලුතරත් එච්චරම තමයි හැමතැනම මේ එක විදිහෙම බලන්න වෙන්නේ එකම කමිටු වෙන්නේ බලන්න
ගරු චන්දිම හෙට්ටිආරච්චි මන්ත්‍රීතුමා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් ඇසීමට ගරු මන්ත්‍රීතුමා
ගරු තන්දිම හිට්ටිආරච්චි මන්ත්‍රීතුමා වෙනුවෙන් මම ඒ ප්‍රශ්නේ සෞඛ්‍ය ජනමාධ්‍යමත් යොමු කරනවා
දෙවෙනි වටේ ගරු වෛද්‍ය පద్මනාදම් සත්‍තිලිංගම් මහතා නාරික සංවර්ධන ඉදිකිරීම සහ නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට
අවරෝ අමාත්‍යවරලේ
ගරු කතානායකතුමනි ඒ ප්‍රශ්නය සඳහා මාසයක් කල් ගන්නවා
ගරු ඉම්රාන් මහරුක් මන්ත්‍රීතුමා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට
කතානායකතුමා මේ අහනවා මම ප්‍රශ්නය
ගරු කතානායකතුමනි ආ එක පුද්ගලයන් 184,926යි ඔබතුමා අහන්නේ මේ සුනකයන් සපා කෑම හේතුවෙන් ප්‍රතිකාර ගන්න ලද පුද්ගලයන් 2024 ජනවාරි පළවෙනි දින 2024 12/31 දක්වා පුද්ගලයන් සංඛ්‍යාව 184,926යි ආ දෙක ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ එම සුනකයන් සපා කෑමට ලක් වූ පුද්ගලයන් සංඛ්‍යාව 4,035යි ගරු මන්ත්‍රීතුමා තුන්වෙනි ප්‍රශ්නයට සෞඛ්‍ය වර්ධනධාරී බල ප්‍රදේශවල එකින් එකට ඉදිරිපත් කළා තියෙනවා මම එකතු විතරක් කියන්නම් ඔබතුමාට මේ මුත්‍රේ බලා ගන්න පුළුවන් අයාලේ යන සුනකේන්ගේ සපා කෑමට ලක් වූ ප්‍රමාණය 3276යි ගෘහස්ත සුනකේන්ගේ සපා කෑමට ලක් වූ ප්‍රමාණය 759යි සුනකේන් සපා කෑමට ලක් වූ මුළු පුද්ගලයන් ප්‍රමාණය 4035යි 4 සුනකේන්ගේ සපා කෑමට වැඩි වශයෙන් ලක් වූ පුද්ගලයන් විසින් දිස්ත්‍රික්කයේ ගම්පහ 5 අපි මේ පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම සඳහා වාර්ෂිකව වැය කරන මුදල දල වශයෙන් රුපියල් මිලියන 850ත් මිලියන 17 අතර ප්‍රමාණයක් වෙනවා එන්නත් සඳහා ඊළඟට අහන්නේ මේ ගැටළු විසීම සඳහා රාජ්‍ය ගනු ලබන ක්‍රියාමාර්ගවරයද කියන එක ක්‍රියාමාර්ග කීපයක් තියෙනවා 2024 වසරේදී ජල බීතිකා රෝගයට එරෙහිව ගෘහස්ත සහ අයාලේ යන සුනකයින් 11,51,350 දෙනෙකුට ජල බීතිකා මර්ධන එන්නත් ලබා දී ඇත සුනක ගහණය පාලනය කිරීම සඳහා 2024 වසරේදී ශ්‍රී ලංකාව තුළ සුනක ගැහැණු සතුන් 30,881 ශල්‍ය කර්ම මගින් වන්දකරණයට ලක් කර ඇත මුළු දිවයිනම ආවරණය වන පරිදි සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා පුහුණු වැඩසටහන් පවත්වමින් පවතී එවැගේම ජල බීතිකා රෝග මර්ධනයේදී මහජනතාව දැනුවත් කිරීමේ කටයුතු පැවැත්වෙමින් තියෙනවා එවගේම මම කියන්න කැමතියි ඔබතුමාට වැඩිමනත් වශයෙන් මේක ඇත්තටම අපි මේ සුනක සපා කෑම ගැටලුවක් හැටියට හඳුනාගෙන ඒ සඳහා විශේෂ මැදිහත් වීමක් කරමින් ඉන්නවා මේකට පැති කීපයකින් අපි කටයුතු කරන්නට ඕනේ එකක් ඔය සුන මේ ගැහණු සුනක සතුන් වන්දකරණය ඒ වගේම එන්නත්කරණය සහ මේ පුද්ගලයන් සපා කෑමට ලක් වෙන පුද්ගලයන් ජල බීතිකා එන්නත් ලබා දීම වගේ දේවල් තොර මේකේද විශේෂ වැඩපිළිවෙලක් අපි මාර්තු මාසයේදී සෞඛ්‍ය අමාත්‍යාංශය යත් කරන බලාපොරොත්තු වෙනවා ආ පැන නුණගි
ගෞරව සභානායකවරුගලේ இன்றைய நாள் கேட்கப்பட்ட கேள்வி சென்ற வருடத்திலே நாய்க்கடிக்கு உள்ளாக்கப்பட்டவர்களுடைய விவரங்களை கோரித்தான் நான் இந்த கேள்வியை கேட்டேன் குறிப்பாக ஏனென்றால் இப்பொழுது அந்த மருந்து தட்டுப்பாடு இல்லாத காரணத்தினால் பல பிரச்சனைகள் எதிர்நோக்கப்படுகின்றது குறிப்பாக எல்லா மாவட்டங்களிலும் இது சம்பந்தமான பெரும் பிரச்சனை காணப்படுகின்ற காரணத்தின்தான் அரசாங்கம் இது சம்பந்தமான ஏதாவது நடவடிக்கையை எடுத்திருக்கின்றீர்களா என்ற கேள்வியும் கேட்கப்பட்டிருக்கின்றது ஆகையால் கௌரவ அமைச்சர் சொன்னது போன்று மிக விரைவிலே அதற்கான தீர்வுகளை நீங்கள் வழங்க வேண்டும் என்பது என்னுடைய ஒரு வேண்டுகோளாக காணப்படுகின்றது அந்த அடிப்படையிலே என்னுடைய முதலாவது கேள்வியாக சபாநாயகர் அவர்களே இன்று இந்த சுகாதாரத்துறையிலே காணப்படுகின்ற ஒரு பெரும் பிரச்சனையாக காணப்படுகின்றது என்னவென்றால், இன்று இந்த சிற்றூழியர்கள் இல்லாத ஒரு பிரச்சனை ஒரு பெரும் பிரச்சனையாக காணப்படுகின்றது. நினைக்கின்றேன் இது எங்களுடைய மாவட்டம் மாத்திரம் அல்ல, இந்த நாடளாவிய ரீதியில் கூட இந்த சிற்றூழியர்களால் ஏற்படுகின்ற இந்த சுகாதார சம்பந்தமான விடயங்கள்
மந்திரிதுமா பிரச்சனை அது பிரச்சனையான
දල වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලක්ෂ එකහමාරක් පමණ සේවය කරනවා. මෙතනින් වැඩිපුරම ඉන්නේ කනිෂ්ඨ කාර්ය මණ්ඩල නැත්නම් සෞඛ්‍ය කාර්ය සහායකයන්. මෙයට ඇත්තටම ඒ රෝහල්වල පවතින පුරප්පාඩු දිහා බලලා කඩිනමින් ස්ථාන මාරු වීම කළ යුතුව තිබෙනවා. ඒක ඇත්ත. ඒ නිසා තමයි පුරප්පාඩු සංඛ්‍යාව පැන නැගිලා තිබෙන්නේ. නමුත් ගරු මන්ත්‍රීතුමා, පෞගිය ආණ්ඩු කීපයක්ම මේ අය බඳවගෙන තියෙන්නේ ලංකාවම හැම පළාතම හැම දිස්ත්‍රික්කෙම ප්‍රදේශෙම නියෝජනය ආකාරයෙන් නෙමෙයි. දවයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල දිහා බැලුවොත් ඔය සෞඛ්‍ය කාර්ය සහායකයන් වැඩිම ප්‍රමාණයක් ඉන්නවා පොළොන්නරුවේ. එතකොට ඒ ඉන්න ඔක්කොම මේට ගිල්ලනවා පොළොන්නරුවට ආසන්න ප්‍රදේශයකට යන්න. ඊළඟට ඉන්නවා බදුල්ලේ. ඊළඟට ඉන්නවා කළුතර බේරුවල අගලවත්ත මතුකම් පැතිවලින්. ඊළඟට තව කොටසක් ඉන්නවා නුවරින්. මේ හැමෝම කැමති තමන්ට ආසන්න රෝහල් වලට යන්න. ඉතින් අර විධිමත් ස්ථානමාරු පටිපාටියක් හදා ගැනීමේදී මේක බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. නමුත් මෙවර අපි යම් ප්‍රමාණයක් බඳවා ගැනීම කරනවා. ඒ බඳවා ගැනීම කරනකොට විධිමත් ක්‍රමවේදයක් යටතේ මෙයට ස්ථානමාරුවීම් ලබා දීලා පුරප්පාඩු පුරවන කටයුතු කරනවා. ඊට අමතරව අපි කඩනමින් උපස්ථායකින් 1000ක් බඳවා ගන්න කටයුතු කරනවා. එතකොට මේ ප්‍රශ්නේ සැලකිතු මට්ටමකට උත්තරයක් ලබා දෙන්න පුළුවන්කම ලැබේවි.
அதே போன்று என்னுடைய இரண்டாவது கேள்வியும் குறிப்பாக இந்த டெங்கு சம்பந்தமான பிரிவிலே காணப்படுகின்ற ஊழியர்கள் காணப்படுகின்றார்கள். குறிப்பாக அவர்கள் சென்ற காலங்களிலே பல பிரச்சனைகளுக்கு மத்தியிலே அவர்களுடைய கடமைகளை அவர்கள் மேற்கொண்டவர்கள். குறிப்பாக கொரோனா காலங்களில் கூட அந்த கொரோனாவை கட்டுப்படுத்துவதற்காக பல தியாகங்கள் செய்தவர்கள் அந்த டெங்கு பிரிவிலே காணப்படுகின்றவர்கள். ஆகையால் இவர்களுடைய அந்த நிரந்தரம் செய்யப்படுகின்ற அந்த விடயங்கள் கூட இன்னும் தாமதமாக காணப்படுகின்றது. ஆகையால் அவர்களையும் நிரந்தரமாக்குவதற்கான நடவடிக்கைகள் ஏதாவது அரசாங்கத்தினால் முன்னெடுக்கப்படுகின்றதா என்பதையும் இந்த இடத்திலே கேட்க விரும்புகின்றேன்.
ඩෙංගු මර්ධන සහායකින් අරගෙන අවුරුදු 8ක් වෙනවා. ආණ්ඩු කීයක් මාරුණාද? සෞඛ්‍ය අමාත්‍යතුරු කීයක් ආවද? එයයි ස්ථිර නොකරේ ඇයි? හැමදාම පොරොන්දු දීලා තිනවා එයයි ස්ථිර කරලා නැහැ. දැන් අපි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරගෙන තිනවා ගරු අගමැතිතුමගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනුකාරක සභාවක් තිනවා. අගමැති ලේකම්වරුගේ ප්‍රධානත්වයෙන් නිලධාරී කමිටුවක් මේ ගැන සාකච්ඡා කරගෙන යනවා. සෞඛ්‍යම අපි ඒ ඩෙංගු මර්ධන සහායකින් විසින් කරලාද කාර්යභාරය වැඩිගත් කර සලකනවා. එයයි ස්ථිර කරන්නට ඕනේ. නමුත් මෙවැනි ආකාරයට බඳවා ගැනීම කරපු 7000ක තර ඉන්න රාජ්‍ය සේවයේ ජල සම්පාදන මණ්ඩලයේ ඉන්නවා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉන්නවා, ප්‍රවාහන අමාත්‍යාංශයේ ඉන්නවා. මේ ආදී 7000ක ප්‍රමාණයක් ඉන්නවා. මේ සියල්ල සලකා බලමින් තමයි මේකට තීන්දුවක් ගන්න වෙන්නේ. ඒ නිසා ඉදිරි මාස 3 ඇතුළතදී මේ ඩෙංගු මර්ධන සහායකගේ ප්‍රශ්නයට ස්ථිරසාර විසඳුමක් ලබා දෙන්න ගරු මන්ත්‍රීතුමාගේ බලාපොරොත්තු වෙනවා.
වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ නිලන්ති කොට්ටච්චි මහත්මිය. දෙවෙනි වටේ ප්‍රශ්නය ගරු චන්දිම හෙට්ටිආරච්චි මන්ත්‍රීතුමා සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි, ගරු චන්දිම හෙට්ටිආරච්චි මන්ත්‍රීතුමා වෙනුවෙන් මම මේ ප්‍රශ්නය සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යතුමාට යොමු කරනවා.
ගරු කතානායකතුමනි, පිළිතුරු සභාගත කරනවා.
වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ නිලන්ති කොට්ටච්චි මහත්මිය.
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අද දින මේ ගරු සභාවට මා කරුණු සැලකර සිටිනවා. 2025/19 වන දින සඳුදා දින ඩේලි මිරර් ඉංග්‍රීසි පුවත්පතෙහි මා සම්බන්ධයෙන් අසත්‍ය පුවත්පත් වාර්තාකරණයක් සිදු කර තිබෙනවා. එහි මෙලෙස සඳහන්ව තිබෙනවා ගරු කතානායකතුමනි, first time MP නිලන්ති කොට්ටහාචි has said that she was asked not to speak to the media by her party. 2025/19 වන දින ඩේලි මිරර් ඉංග්‍රීසි පුවත්පතෙහි සේම එම දිනම ලංකාදීප පුවත්පතෙහිත් 2025 2018 වන දින ඩේලි මිරර් සමාජ මාධ්‍ය ගිණුමෙහිත් ගරු කතානායකතුමනි මෙම අසත්‍ය පුවත කිසිදු කරුණු තහවුරු කර ගැනීමකින් තොරව පළ කර තිබෙනවා. එම 2025 2019 වන දින ඇති ඩේලි මිරර් පුවත්පත මා මේ මොහොතේදී සභාගත කරනවා ගරු කතානායකතුමනි. කෙසේ වෙතත් මා නියෝජනය කරන දේශපාලන පක්ෂය වන ජාතික ජනබල වේගය විසින් මාහට මාධ්‍යන්ට අදහස් දැක්වීමේදී වාරණ පනවමින් උපදෙස් ලබා දී ඇති බවට අසත්‍ය ලෙස තොරතුරු වාර්තා කරමින් මේ අසත්‍ය පුවත පළ කර ඇති අතර මේ වන විට සමාජ මාධ්‍ය හරහා විශාල සංඛ්‍යාවක් මෙම පුවත හුවමාරු කරගනිමින් බෙදා ගනිමින් විවිධ අදහස් පළ කර තිබෙනවා. ඒ වගේම මෙම පුවත්පත හරහාත් එම මුද්‍රිත අසත්‍ය පුවත සමාජගත වී තිබෙනවා. කරුණු තහවුරු කර ගැනීමකින් තොරව මේ අසත්‍ය වගකීම් විරහිත අපකීර්තිකර අසත්‍ය ප්‍රවෘත්ති වාර්තාකරණය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වශයෙන් මගේ වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බැවින් මේ සම්බන්ධයෙන් වරප්‍රසාද කමිටුව මගින් විමසා බලා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ගරු කතානායකතුමනි මා ආයදීමක් කර සිටිනවා.
මේ පිළිබඳ වරප්‍රසාද කමිටුවට යොමු කිරීමට කටයුතු කරනවා. ගරු විපක්ෂනායකතුමා.
ගරු කතානායකතුමනි, මට අවස්ථාවක් ලබා දෙන්න හදිසි කරුණක් පිළිබඳව ඔබතුමාත් මේ සභාවත් දැනුවත් කරන්න. විශේෂයෙන් ඔබතුමා දන්නවා ඊයේ සිදුණු ඒ අධිකරණ භූමිය තුළ ඒ මිනිමැරුම මම හිතන්නේ උසාවිය පමණක් නෙවෙයි මුළු සමාජයේම අනාරක්ෂිත භාවයට පත් කරන තත්ත්වයක්. විශේෂයෙන්ම එක ජාතික
ආරක්ෂාවට මේ කාරණාවම ඊයේ
ගරු කතානායකතුමා කියන්නේ නැන්නේ විශේෂයෙන් මේ පොඩක් සවන් දෙන්න. විශේෂයෙන්ම ජාතික ආරක්ෂාවට බරපතල බලපෑමක් සිද්ධ වුණේ අධිකරණ භූමිය තුළ සිදු වුණු ඝාතනය, ඒ අනාරක්ෂිත භාවය තහවුරු වුණා. මට දැනගන්න තිබෙනවා ගරු කතානායකතුමා, විශේෂයෙන්ම අධිකරණයේ විශාලතම කාර්යභාර ඉෂ්ට කරන විනිසුරුවන්, ඒ විනිශ්චයකාරීවරින් තුමන්ලා සහ තුමියන්ලාට ලබා දී තිබෙනවා යම් ආරක්ෂාවක්. හැබැයි පහුගිය කාලේ ලිඛිතව දැනුම් දීලා තිබෙනවා ඒ අදාළ අධිකරණ පද්ධතියේ විනිශ්චයකාරවරුන්ට ඒ අයගේ ආරක්ෂාව ඉවත් කරනවායි කියන කාරණාව. මේ විශේෂයෙන්ම මම මේ කාරණාව ඉදිරිපත් කරන්නේ අද සිවිල් පුරවැසියන්ටත් බරපතල අනාරක්ෂිත භාවයක් තිබෙන තත්ත්වයක්. ඒ වගේම මාධ්‍යවේදීන්ට මම විශේෂයෙන් ඔබතුමාට අවධානය කරන්න කැමතියි. මාධ්‍ය ශාස්ත්‍රයේ මාධ්‍යවේදීන් ඒ අය තමයි මේ විශේෂ කරුණු කාරණා පිළිබඳව වාර්තාකරණය කරන්නේ. ඒ අයටත් වාර්තා කිරීමේදී යම් යම් අනාරක්ෂිත භාවයන් නැති වෙලා තිබෙනවා. ඔබතුමාට මම දැනුවත් කරන්න කැමතියි උසාවි නියෝගයකින් චමුද්විත කියන මාධ්‍යවේදියාට ආරක්ෂාව ලබා දීලා තිබුණත් ඒ ආරක්ෂාව ඔහුගෙන් ඉවත් කරලා තිබෙනවා. විශේෂයෙන්ම විනිසුරුවන්ගේ ආරක්ෂාවත්, ඒ වගේම පොදුමහත් සමාජයේ සිවිල් සමාජයේ ජනතාවගේ ආරක්ෂාවත්, ඒ වගේම මේ මාධ්‍ය ශාස්ත්‍රයේ අයගේ මේ සමස්ත ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව රජයේ වැඩි අවධානයක් යොමු වෙන්නට ඕන. මොකද ඊයේ සිදු වුණු සිද්ධිය අතිශය බරපතල කාරණාවක්. ඒ සිද්ධිය පිළිබඳව මම හිතන්නේ විශේෂ පරීක්ෂණයක් පවත්වලා එයට අවශ්‍ය නිසි පියවර ගන්නට ඕනේ. ඒ වගේම මම ඔබතුමාට මතක් කරන්න කැමතියි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු මහජන නියෝජිතින්ගේ ආරක්ෂාව පිළිබඳවත් මම හිතන්නේ ඔබතුමාට වගකීම තිබෙන්නේ මේ සියලු දෙනාගේම බාරකරු හැටියට. ඒ පිළිබඳවත් ඔබතුමාගේ අවධානය යොමු කළා. ඒකට අවශ්‍ය නිසි පියවර ගන්නට කටයුතු කරන්නට ඕන. විශේෂයෙන් මම මේ කාරණාව මතක් කරේ මේ අධිකරණ පද්ධතියම කඩා වැටෙන්නට ඉඩ හැරියොත් මම හිතන්නේ මුළු සමාජ කලා වැටීමකට බිඳ වැටීමකට ලක් වෙනවා. මිනිසුරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරවන්නට අර මම හිතන්නේ අපේ සාමය නීති හා සාමය ගරු ඇමතිතුමත් මේ ස්ථානයේ සිටින නිසා ඔබතුමා දන්නේ නැති මං කියන කාරණාව මොකක්ද කියලා. ඒ මිනිසුරුවන්ට ලබා දීලා තිබෙන ආරක්ෂාව ඉවත් කරන්න කටයුතු කරන්න එපා. ඒක වැරදි ක්‍රියාවක්. ඒ වගේම සිවිල් සමාජයේ ආරක්ෂාව තහවුරු කරන්නට මෙයට වඩා වැඩි පියවර ගන්නට කටයුතු කරන්නයි කියලා මම ඉල්ලීමක් කරමින් විශේෂයෙන්ම මාධ්‍යවේදීතුමන්ලගෙත් චමුද්දිත ඇතුළු මාධ්‍යවේදීතුමන්ලටත් ඒ එල්ල වී තිබෙන ඒ දැඩි භයංකාර තත්ත්වය, තර්ජනාත්මක තත්ත්වය, අවදානාත්මක තත්ත්වය තහවුරු කරන්නට කටයුතු කරන්න. ඒ වගේම මහජන නියෝජිතින්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු මහජන නියෝජිතින්ගේ ආරක්ෂාව, සිවිල් සමාජයේ ආරක්ෂාව ශක්තිමත් කරනවා වගේම ඒකට ප්‍රමුඛතාවය ලබා දෙනවා වගේම මහජන නියෝජිතින්ගේ ආරක්ෂාව තහවුරු කරන්නටත් ඔබතුමා යම් පියවරක් ගන්නයි කියලා, විශේෂිත වූ පියවරක් ගන්නයි කියලා මං ඉල්ලීමක් කරනවා. ඒ වගේම මං ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම අපිට අහන්නට ලැබුණ පහුගිය කාල වකවානුව තුළ වේදිකාවල් තුළ කියනවා මේ මේසේ පුටුවයි අරගෙන දෙන්නම් කියලා මේ ජාතික ආරක්ෂාව පිළිබඳව. ඒ වගේම පෝය දෙකෙන් කුඩු කාර්යය ටික ඉවර කරනවායි කිව්වා. මං හිතනවා විශේෂයෙන්ම ජාතික ආරක්ෂාවට ඔබතුමාලා ලොකු ප්‍රමුඛ ස්ථානයක් ලබා දීලා තිබෙනවා. ඒක වචනයෙන් වගේම ක්‍රියාවට නංවන්නට ඔබතුමාලා කාරුණිකව කටයුතු කරන්නයි කියලා මේ රටේ සමස්ත පොදු ජනතාව වෙනුවෙන් මේ කාරණාව ඉදිරිපත් කරනවා. ස්තුතියි.
අපි දැන් මේ අපි යමු ඊළඟ කාරණාට. ගරු ප්‍රධාන කටයුතු අද දින පත්‍රයේ විෂය විෂයාංක 1 විසර්ජන පනත් කෙටුම්පත 2025 ගරු අරු අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා මතු කරපු කාරණය සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් අවශ්‍යයි කියලා හිතනවා. විශේෂයෙන් ඊයේ දිනේ අධිකරණයේ සිදු අවාසනාවත්ත සිදුවීම පිළිබඳව අපගේ කණගාටුව පළ කරනවා. විශේෂයෙන් මේ දිනවල පහුගිය දින කීපය පුරාත් සිද්ධ වෙච්චි සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ගැටුම් කීපයක් වාර්තා වුණා. ඊයේ දිනේ සිද්ධියේදී සිදු වෙඩි තැබීම සම්බන්ධයෙන් රජය බරපතල අවධානය යොමු කරලා තියෙනවා. ඒ පිළිබඳව අවශ්‍ය තීන්දු තීරණ අරන් තියෙනවා. වගේම පැය කීපයක් ඇතුළත ඊයේ දිනේ වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා නැත්තම් සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. මහරගම පදිංචි ස්වාමිදු දිල්සාන් පියුමංග කදනාරච්චි නැමැති අයෙක් පාලවී ප්‍රදේශයේදී 4:30 පමණ අත්අඩංගුවට ගන්න ලැබුවා. විමර්ශන දිගටම සිදු කරමින් පවතිනවා. ඒ වගේම ඔහු ගමන් කළ වෑන් රථයත් රේදුරුත් අත්අඩංගුවට අරන් තියෙනවා. තවත් සැකකරු කාන්තාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ දිගටම විමර්ශන සිදු කරමින් පවතිනවා. ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් හෝ බාධාවක් එල්ල වෙලා නැහැ. මේවා තැන තැන සිද්ධ වෙන පාතාල ක්‍රියාකාරකම් නැත්තම් සංවිධානත්ව අපරාධ කල්ලි අතර සිදුවන ගැටුම් මේවා දීර්ඝ කාලයක් තිස්සේ මේ සමාජයේ සිද්ධ වුණා. ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියන බොහෝ අයගේ කාලවකවානුව තුළ මාධ්‍ය ආයතන ගිනි ගත්තා. ඒ වගේම මාධ්‍ය වේදින් මහපාරේ මිය ගියා. ඒ වගේම විශාල පිරිසක් ඝාතනවලට ලක් වුණා. ඒ සමහර ඝාතන අවුරුදු 10ක් 15ක් යනකල් ඒ පිළිබඳව සොයා ගන්න හැකියාවක් ලැබිලා තිබුණේ නැහැ. හැබැයි අපි මේ සිද්ධිය සිදු වහාම පහුගිය සිද්ධිවල සිදුවීම් සම්බන්ධයෙන්ුත් විමර්ශන කරනවා. ඊයේ අත්අඩංගුවට සැකකරු තවත් ඝාතන කීපයකට මේ පහුගිය සති දෙකට ආසන්න සිදු ඝාතන කීපයකට සම්බන්ධ බවට කරුණු අනාවරණය වෙලා තියෙනවා. එහිඳ අපි ඝාතන සිදු වහාම ඒවා වෙන වෙනම සිද්ධින් හැටියට විමර්ශනය කරලා උන් අත්අඩංගුවට ක්‍රියාමාර්ග අරන් තියෙනවා. එහිඳ මේ තනි සිදුවීමක් දෙකක් ජාතික ආරක්ෂාවට බාධාවක් හැටියට සලකන්න අවශ්‍ය නැහැ කියලා ගරු කතානම් අපි රජයක් හැටියට විශ්වාස කරනවා. රටේ සමස්ත ආරක්ෂාවත් ජාතික ආරක්ෂාවත් තහවුරු කරලා තියෙනවා. ඒ පිළිබඳව අපි විශ්වාසයෙන් ඔබට සහතිකයක් දෙනවා. ඒ වගේම මේ අපි දන්නවා කාලයක් තිස්සේ මේ රටේ සිදුවිච්ච ඝාතන සම්බන්ධයෙන් බොහෝ වෙලාවට සිද්ධ වුණේ ඝාතක ආරක්ෂා කිරීමේ පිළිවෙතක් අනුගමනය කරලා තියෙන්නේ. ආණ්ඩුව එවැනි තැනක නැහැ. කවුරු වුණත් අපි නීතියේ ඉදිරියට ගේන්න කටයුතු කරනවා. ඒක ඝාතනයක් වෙන්න පුළුවන්, මිනිමැරුමක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අල්ලසක් වෙන්න පුළුවන්, දූෂණයක් වෙන්න පුළුවන් මූල්‍යාපත. ඒ සියල්ල පිළිබඳව නීතිය ඉදිරියට ගේන්න අපි සැලසුම් සකස් කරලා තියෙනවා. ගරු විපක්ෂ නායකතුමා කිව්වා අධිකරණ විනිසුරුවන් සම්බන්ධ අධිකරණ නිලධාරීන්ගේ ආරක්ෂාව අඩු කරලා තියෙනවායි කියලා, ඉවත් කරලා තියෙනවා කියලා. කිසිදු ඉවත් කිරීමක් හෝ අඩු කිරීමක් සිද්ධ වෙලා නැහැ අධිකරණ කොට්ටාසේ. ඒ අයට ඒ ආකාරයෙන්ම ආරක්ෂාව සපයලා තියෙනවා. ඒ වගේම අධිකරණ ආරක්ෂාව වටේ ආරක්ෂාව නැත්තම් අධිකරණ ගේට්ටුවල ආරක්ෂාව පොලිසිය දිගින් දිගටම කළා. නමුත් අභ්‍යන්තර ආරක්ෂාව පෞද්ගලික ආරක්ෂාංශයට විසින් තමයි සිදු කරනු ලැබුවේ. පොලිස් නිලධාරීන්ට අධිකරණ ඇතුළට ආයුධ රැගෙන යාමේ ඉඩකඩක් තිබුණේ නැහැ. ඒ නිසා තමයි මේ අවාසනාවන්ත සිදුවීමට මූලිකම හේතු වුණේ. නමුත් සැකකරු ප්‍රවාහනය නැත්තම් සැකකරු බූස්සේ ඉඳලා රැගෙන එනකොට විශේෂ ආරක්ෂක විශේෂ මේ විශේෂණ ස්කීප් ආරක්ෂාව ලබලා දීලා තිබුණා අධිකරණ ඇතුළේ. සිද්ධිය ඔබ දන්නවා මේ වෙනකොට. ඉතින් කොහොම වුණත් මට මේ වෙලාවේ කියන්න අවශ්‍යයි රටට යම් කෙනෙකුට විශේෂ මාධ්‍යවේදීන්ට ආරක්ෂාව අවශ්‍ය නම් අපි මේ වෙනකොට නිරන්තරයෙන් මේ සිද්ධීන් වෙන සෑම අවස්ථාවකම ආරක්ෂාව පිළිබඳව රටේ මහජනයාගේ වගේම ප්‍රභූවරුන්ගේ සහ මාධ්‍යවේදීන් අධිකරණ ක්ෂේත්‍රයගේ ආරක්ෂාව පිළිබඳව ත්‍රෙට් ඇසෙස්මන්ට් එකක් කරනවා. එහෙම කරලා අවශ්‍ය අයට ආරක්ෂාව සපයන්නත් අපි සූදානම්. මේ පිළිබඳව කිසිදු ගැටලුවක් නැහැ. මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් යුතු. ඒ පිළිබඳව කිසි ගැටලුවක් නැහැ. ඉතින් අපි මේ අවස්ථාවේ අවසාන වශයෙන් මම ප්‍රකාශ කරන්නේ කිසිදු ආකාරයේ ජාතික ආරක්ෂාව බිඳවැටීමක් සිද්ධ වෙලා නැහැ. අපි මේ සිදුවෙන හැම සිද්ධුවක්ම වෙන වෙනම ගැනලා විමර්ශනය කරලා ඉතාම කඩිනමින් නීතිය ඉදිරියට මේ පාතාල ක්‍රියාකාරකම් ඇතුළු මද්‍රව්‍ය සම්බන්ධ වැරදි වලට සම්බන්ධ වන් නීති ඉදිරියට ගේන්න කටයුතු කරනවා. බොහොමත්ම ස්තුතියි.